මීළඟට ගරු වීත බේරුගඩ අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙතිස් බක්තිමාකර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව මෛතනිතා කාලෝචිත මාතෘකාවක්. අපි දන්නවා පලස්තීන අර්බුදය ගැන කතා කරනකොට ඊශ්‍රායලයේ සහ පලස්තීනය අතර 1947 පස්සේ යුද්ධ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ශෙෂම් තුර්කි අධිරාජ්‍යයට අයිති වුණු මේ ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනයට අසු වුණාට පස්සේ, එතකොට බ්‍රිතාන්‍ය පාලනය විසින් තමයි පලස්තීනය යුදෙව් ජාතිකයන්ට සහ අරාබි ජාතිකීන්ට මේක ලබලා දුන්නේ. 1947 එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරනවා මේ දෙගොල්ලටම මේ පලස්තීනය බෙදලා දෙ. ඒ අවස්ථාවේ ඉඳලා තමයි මේ ගැටුම බරපතල වෙන්නේ. දැන් පලස්තීනයේ විතරක් නෙමෙයි, පලස්තීනයට සහයෝගයට ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව වගේ රටවල් පවා මැද පෙරදිග කලාපයේ තියෙන රටවල් පලස්තීන ජාතිකයන්ගේ අයිති ආරක්ෂා කිරීමට ඉදිරිපත් වුණා. නමුත් අපි දන්නවා ඊශ්‍රායලය රටක් නැතුව සිටපු යුදේ ජනතාවට සජාතින්ගේ සංවිධානයේ ඒ බ්‍රිතාන්‍ය බලපෑම හරහා ලබලා දුන්නු මේ රට අද වෙනකොට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් වෙලා තියෙනවා. යුදමේ ශක්තිය සහ ආර්ථික ශක්තිය අතරින් අද ඊශ්‍රායලයේ හෙළින්මින රටක්. ඊශ්‍රායලයට මේ වගේ කටයුතු කරන්නට ඒ අවශ්‍යතාවයේ ශක්තිය ලැබිලා තියෙන විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල් උදව් කරන නිසා. අද පලස්තීන ජනතාව අද වෙනකොට පලස්තීනයේ සීමිත භූමි ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. පලස්තීන ජනතාවගේ දුක් ගැනවිල්ල අද මුළු ලෝකයටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් පලස්තීන ගැන අපි දන්නවා යසර් අර්ෆත් මැතිතුමා පලස්තීන විමුක්ති සංවිධානය ආරම්භ කරලා ඒ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් අරන් දෙන්න භූමි ආරක්ෂාව ලබලා දෙන්න ලෝකයේ ඉන්න අනෙකුත් පුරවැසියන්ට සාපේක්ෂව ඒ සියලු අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා ඒ යසර් අර්ෆත් මැතිතුමා මේ පලස්තීන විමුක්ති සංවිධානය ආරම්භ කරලා ඒ කටයුත්තේ නිරත වුණා. හැබැයි තාමත් අවුරුදු 70ක් පුරා වරින් වර යුද්ධ ඇති වෙනවා, මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා, දේපල විනාශ වෙනවා. හැබැයි තාමත් මේකට විසඳුමක් ලැබිලා නැහැ. අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා දෙවන ලෝක යුද්ධෙන් පස්සේ පිහිටවපු බලවත්ම සංවිධානය. අද මේ සංවිධානය පවා අසරණ වෙලා තියෙනවා මේ වගේ රටවල් දෙකක මේ යුද්ධය නතර කරන්න බැරි වීම ගැන. අපි දන්නවා ඉතිහාසය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමහර යුද්ධ නතර කරලා සාමය උදාකරන්න උත්සාහ කරපු අවස්ථාන් සහ සාර්ථකුණ අවස්ථාව. හැබැයි මේ ඊශ්‍රායලය සහ පලස්තීන අර්බුදය විසඳන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයට තාම බැරි වෙලා නැහැ. බැරි වෙලා කියන පුළුවන් කම්පක් ඇත්තේ නැහැ. මොකද ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ බලවත්ම රට, ආර්ථික ශක්තිය අතින්, යුදමේ ශක්තිය අතින් බලවත්ම රට. දැන් ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලැබෙනවා ඊශ්‍රායලයට. මොකද අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ ඒ ජනාධිපති වර්ණය වගේ මැතිවරණවලදී ඒ රටේ පදිංචි වෙලා ඉන්න යුදෙව් ජාතිකයන්ගෙත් විශාල සහයෝගයක් ලැබෙනවා. නිව්යෝක් වගේ ප්‍රාන්තවල විශාල යුදෙව් ජනතාවක් ජීවත් වෙනවා. ඉතින් තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යාම සඳහා ඒ ශක්තියත් ලැබෙනවා. ඒ වගේම යුදෙව් ජාතිකයෝ බොහොම ශක්තිමත් පිරිසක්, ආයුධ තියෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වගේ නවීන තාක්ෂණයට ගැලපෙන විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා කියන යුදම ශක්තිය ඉහළයි. හැබැයි පලස්තීන ජනතාව වෙනුවෙන් අද වෙනකොට සටන් කරන්නේ මං හිතන්නේ හමාස් සංවිධානය. ඉතින් හමාස් සංවිධානයට ඇත්තටම ඊශ්‍රායල සමග සටන් කිරීම තරම් යුද ශක්තියක් නැහැ. නමුත් ඒ අය පුළුවන් තරමින් ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා. ඉතින් අපි ඇත්තටම යෝජනා කරන්නේ මේ අර්බුදය අවසන් වෙන්නට ඕන. ඊශ්‍රායලයට වගේම පලස්තීන ජනතාවටත් මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නට ඕන. ඒ පලස්තීන ජනතාවට අධ්‍යාපනය ලැබීමේ අයිතිය, නිදහස් සෞඛ්‍ය ලබා ගැනීමේ අයිතිය, ඒවගේම ජනවාස ආරක්ෂා කර ගැනීම වගාබිම් ආරක්ෂා කර ගැනීම මේ සියලුම දේවල් ලැබෙනට. මේ නිසා මේ ලෝකේ බලවත් රටවල උත්සාහය සහ බලවත් රටවල උදව්ව අවශ්‍යයි. මේ ඊශ්‍රායලයට තනි බලය අරගෙන මේ ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කිරීමට ඉඩදීම සුදුසු නැහැ. ඉතින් ශ්‍රී ලංකාව විදිහට අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක කැමැතිනි රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමාලා මේ පලස්තීන ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවලදී හඬ නැගුවා. ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා වර්තමාන පාර්ලිමේන්තුවේ හොඳ යෝජනාවක් ඉමතියස් බකිර්මා කරමැතිතුමා ගෙනාවේ. ඒ යෝජනාව අනුවට අපි රටක් විදිහට, අපි සාමයට කැමති රටක් විදිහට අපි මේ අර්බුදයේ විසඳන්නට අපේ පුළුවන් මට්ටමේ අපේ ශක්තිය ලබලා දෙන්න ඕනේ. ඒ නිසා අපි දන්නවා අද ලෝකයේ දිහා බැලුවම ලෝකේ පවතින ස්වභාවය. ඉස්සර අධිරාජ්‍යවාදය ගොඩනැගුවා. දැන් අධිරාජ්‍යවාදය අවසන් වුණාට පස්සේ දැන් නව යටත් විජිතවාදයක් ගොඩනැගිලා තියෙනවා. මේ නව යටත් විජිතවාදයේ තුල ආයුධ බලයෙන් මේ රටවල් යටපත් නොකරාමට වෙළඳ බලය, ආර්ථික බලය, ආර්ථික හා වාණිජ සම්බාධක පැනවීම, මේ වගේ ක්‍රම පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය රටවල්වලට උදව් කරන්නත්, තමන්ට අත්‍යවශ්‍ය නොවන රටවල්වල බලයෙන් පහ කරන්නට, ආර්ථික තත්ත්වය වර්ධනය නොවන තත්ත්වයට පත් කරන්නට මේ වගේ වැඩපිළිවෙලක් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ලෝක භූ දේශපාලන තත්ත්වය තුළ භූ ආර්ථික, භූ සංග්‍රාමික, භූ ආර්ථික තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. නිසා බලවත් රටවල් මේක ඇත්තටම බලවත් රටවල් තමන්ගේ බලය අතට අරගෙන ලෝක ආර්ථිකය මෙහෙවමින් තමන්ට අවශ්‍ය දේ කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒ නිසා අර මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය කියන මුළු ලෝකෙම අපේක්ෂා කරන යහපත් ප්‍රාර්ථනාවන්ට ඉඩක් නැති වෙනවා. ඒ නිසා ලෝකයේ සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් හිමිවෙන්න ඕන, සම අවස්ථාවන් හිමිවෙන්න ඕනි. හැබැයි එහෙම තත්ත්වයක් මේ ලෝක සමාජය තුළ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ මර කතා කරපු මානව හිමිකම් කොමිසම, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය, මහා මණ්ඩලය, මේ වගේ ආයතනය ඇත්තටම සර්වසාධාරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මානව හිමිකම් කොමිසම බොහෝ වෙලාවට පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩිම බලයක් තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු වෙනත් බටහිර රටවල්වල ආධිපත්‍යයෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි විශ්වාස කරන්නේ සමස්ත ලෝකයේම සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් මේ සියලුම ආයතන බොහොම ස්වාධීනව මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනේ. එහෙම කළොත් තමයි පලස්තීනයට සාධාරණ ඉෂ්ට වෙන්නේ. අපි කොච්චර කතා කරත්, අපි කොච්චර උත්සාහ කරත් පලස්තීනයේ අද රෝගීන්ට, ඒ වගේම කාන්තාවන්ට, පාසල් යන දරුවන්ට, සියලුම ස්තර නියෝජනය කරන ජනතාවට මහා සාධාරණයක් වෙලා තියෙනවා. හරියට ආහාර වේලා කරගෙන ඊළඟ ආහාර වේල ගන්න අවකාශයක් ලැබෙන්නේ කොයි වෙලාවේ බරපතල ප්‍රහාරයකට ලක් වෙන්න වේවිද කියලා දන්නේ නැහැ. මේගොල්ලන්ගේ වගා කරන භූමිය අහිමි වෙනවා, ජනාවාස අහිමි කරනවා, ව්‍යාප්තවාදයේ බරපතල විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක සාමකාමීව විසඳ ගන්නට ඒ බලවත් සංවිධාන කටයුතු කළ යුතුයි. ඊශ්‍රායලයටත් රටක් තියෙන්න ඕන. ඒ ඊශ්‍රායලයටත් ඒ තමන්ගේ සීමාව නොයික්ම විදියට කටයුතු කරන්නටත්, ඒ පලස්තීන ජනතාවට සාධාරණ භූමි අයිතිය ලබලා දෙන්නටත්, එයාගේ ඓතිහාසිකම් ආරක්ෂා කරලා දෙන්නටත් ඊශ්‍රායලේ කටයුතු කරන්න ඕනි. ඒ නිසා අපි ශ්‍රී ලංකාව විදිහට අපේ පාර්ලිමේන්තුව අදගෙන අපේ යෝජනාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පලස්තීනයට සාධාරණ ඉෂ්ට වෙන ගමන්, ඒ වගේ අර්බුදකාරී අවස්ථාවට ලක් වෙලා තියෙන ලෝකයේ සියලුම රටවල් වලට, විශේෂයෙන්ම අද රුසියාව සහ යුක්‍රේන බරපතල යුද්ධයකට බැඳි වෙලා තියෙන. ඒ තුලත් මේ යන්නේ මිනිස්සු. ඒ නිසා මේ මරණ අහිංසක මිනිස්සුන් ගිට වෙන අසාධාරණයන් වලට සියලු දෙනා මැදිහත් වෙලා සාධාරණ ඉෂ්ට කරන්නට ඕනේ. ඒ වගේ පලස්තීන ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියන යෝජනාව කරමින් මගේ කතාව නිම කරන බොහොම
ස්තුතියි. ඉස්තිකරුව මාතුමනේ, මීළඟට ගරු කබීර් හසීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. The question of the Israeli-Palestinian conflict and its effects on humanity is great. I thank Honorable Imtiaz Bakir Maka for bringing this motion today to Parliament. This is very important. And Honorable Member, today we are discussing an important motion that raises questions regarding peace and security, development and human rights of the Palestinian people. An immediate backdrop to this motion is our shared concern over continuous violations of human rights and humanitarian law in the occupied Palestinian territories. Instances abound of denial of justice for victims and their families. Organized settler violence which destroys villages and homes of Palestinians, throwing them out of their lands and livelihoods, and violation of their social, cultural, religious and economic rights. The recent attack on Jenin stands out as a glaring example of what an occupying power and an army of settlers could do to innocent people. It amounts to a form of collective punishment imposed on the Palestinians for what they are. A nation rooted in their own land and culture. Psychologically speaking, Palestinians appear to be a nation of cumulative trauma brought upon them by the occupying power each passing day. Recently, I read an article published by a reputed news agency which states that there is no issue of PTSD, post-traumatic stress disorder, amongst the Palestinian people there. According to the article, it is because there is nothing post for them to experience stress disorder, since attacks on them and the trauma are of a continuing nature right through the year. My colleagues have spoken and will speak during the time allocated for this on this adjournment motion today about the existential challenges and other multifarious issues faced by the Palestinian people at the hands of the occupying power. Let me therefore turn my attention to a fundamental concern which has received less focus in the context of the Middle East and internationally. We all know that Palestinian people's collective tragedy began with the establishment of a new state on their territory in 1948. Having suffered the worst in the World War under Nazi Germany, the Jewish people, collectively victimized and stateless, were settled on the Palestinian homeland. It was so that they could rebuild their lives, recover from the wounds of persecution, and live in a stable environment required for their flourishing as a people in the then emerging New World Order. The New World Order had as its main plank the objectives of peace, justice, development, human rights, democracy, and the rule of law. It rested upon the United Nations Charter, which recognized the worth and dignity of all human beings, as well as the principle of equality amongst people as well as nations. It reaffirmed the collective duty of humankind to respect the rights and freedoms of one another, to secure a world free from the scourge of war, and to work together towards establishing a future in which all peoples and nations lived in harmony and prosperity. It is this vision of a just, peaceful and rules-based new international order that was to underpin and inspire the search for solutions to questions, including those that the world war left in its wake. The situation of the uprooted Jewish community was an important question that required an immediate, just and equitable solution. It was in the nature of the world order that was thus envisioned that people should live in dignity, in peace, in coexistence, and in an environment that fostered respect for the rights and freedoms of each other, as well as mutual understanding and accommodation. In short, it was envisioned as a blueprint for diverse peoples and nations bonded by the common goal of humanity to pursue their aspirations peacefully and prosper collectively, thereby contributing to a world safer for all. Ironically, however, as events unfolded in the ensuing years, such expectations only transformed into a perverse reality. Contrary to what was intended, some of the beneficiaries of the new vision of world order, a just, peaceful and rules-based system, indeed became its own undoers. The innate strength and legitimacy of the post-World War international order began to be challenged and thwarted by the very actors who benefited from it in the very first place. Today, what we see after 75 years of the establishment of Israel in a region which the West considers strategically important is a state where some of the vital principles and objectives of the UN Charter and multilateralism as a basis of the international order are being unraveled. Continuing violations of human rights and humanitarian law and injustice against the Palestinian people do not just remain beyond the pale of accountability, whether domestic or international. Rather, the culture of impunity fostered by a blanket cover extended by certain states has now begun to eat into the essence of democracy and independence of state institutions here. What are we to make of all this? Is it the beginning of a new international order driven only by strategic interests and not by the principles of equality, justice and humanity that is being envisioned now? Honourable Member, I'll just take another 10-20 seconds. I listened to a speech by Honourable Sir Gerald Kaufman, a Member of Parliament in the House of Commons in the United Kingdom who represents the Labour Party. He says, I was brought up as an Orthodox Jew and a Zionist. He says he knew Ben Gurion as a former Prime Minister. He was a close friend of Golda Meir, a former Prime Minister. And he says his parents came Sir Gerald Kaufmann came to Britain as a refugee from Poland. And when Nazis were attacking his grandmother, who was ill in bed in a home of Stasso, Mantumani, a German soldier shot his grandmother dead. He says, Madam Deputy Speaker, in his speech, he says, I quote, Madam Deputy Speaker, my grandmother did not die to provide cover for Israeli soldiers murdering Palestinian grandmothers. He also says, Israel was born out of Jewish terrorism. Jewish terrorists hanged two British sergeants and booby-trapped their bodies and massacred 254 Palestinians in 1948. He finally says, I quote again, it is time for our government, he's asking the British government, to make clear to the Israeli government that its conduct and policies are unacceptable and to impose a total arms ban on Israel. It is time for real peace. Therefore, I would leave it to the state that observes strategic reticence on this matter to reflect on it diligently before it is too late. The continuing suppression and violence against Palestinian people should stop forthwith. Thank you.
බොමිස්තරි කර මන්තුමනි මීළඟට ගරු නසීර් අහමඩ් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා ඔබට ප්ලීස් ප්‍රථම ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා
ඔනරබල් නසීර් අහමඩ්
ඔනරබල් ප්‍රිසයිඩින් මෙම්බර් thank you for the opportunity given to me to speak on this timely important motion in support of the people of Palestine and their rights. I thank Honorable Baki Maka for the initiative taken on his part to table this motion in Parliament today. முதலாவது விடயம் நான் இங்கு சொல்ல வேண்டிய ஒரு முக்கியமான விடயம் இந்த இஸ்ரேலுங்கன்ற ஒரு சின்ன நாடு இவ்வாறு உலகத்திலே நடக்க முடியாத அநியாயங்களை எல்லாம் செய்து கொண்டிருக்கின்ற போது எந்தெந்த நாடெல்லாம் ஹியூமன் ரைட்ஸை பற்றியும் ஜனநாயகத்தை பற்றியும் எல்லா விதமான மனித உரிமைகள் பற்றியும் பேசுகின்ற அத்தனை குள்ள நாடுகளும் தான் இந்த ஒரு சிறிய நாடை இவ்வாறு ஒரு மனித படுகொலைக்கு தள்ளி இருப்பது மாத்திரமல்ல அவர்களுடைய செயலின் காரணமாகத்தான் இவ்வாறான படுகொலைகளை செய்கின்ற ஒரு அராஜக தன்மையுடைய ஒரு ஒரு கொலை செய்கின்ற பச்சிலங் குழந்தைகளை கூட கொலை செய்கின்ற அரக்கர்களாக அந்த இஸ்ரேலியர்கள் இருக்கின்றதை நாங்கள் ஒருபோதும் மன்னிக்க முடியாது இந்த உலகம் இந்த உலகத்திலே இருக்கின்ற அத்தனை மக்களும் எதிர்க்கின்ற ஒரு விடயமாக இருந்த போதிலும் அதனை தடுத்து நிறுத்த முடியாத ஒரு கோழைகளாக அதற்கு உதவி செய்கின்ற பல நாடுகள் இன்று ஜனநாயகத்தை பற்றி கதைத்துக் கொண்டு இவற்றை இவ்வாறான குள்ள வேலைகளை டபுள் ஸ்டாண்ட் பேசுகின்ற நாடுகளாக இருக்கின்ற வரைக்கும் இந்த உலகத்திலே எந்த ஒரு மூலையிலும் நிம்மதி இருக்க முடியாது ஜனநாயகம் இருக்க முடியாது I would like to start by updating the house on the situation on the ground which is of great concern this security situation continues to deteriorate leading to deplorable numbers of Palestine and Israeli victims this year alone The number of Palestinians killed in confrontations with the Israeli Defense Forces in the West Bank, including East Jerusalem, has more than doubled compared to the same period last year. To more than 130, including at least 22 children. In addition, large-scale destruction of property is caused by Israeli settlers. The number of Israelis killed by Palestine perpetrators has also increased to 31 compared to 28 in the same period last year with many more injured on both sides. We are also witnessing an alarming increase of demolitions, evictions and settlement expansion with around 13,000 new settlement units announced in the occupied West Bank and approved by Israel in the past 6 months alone, and new administrative procedures to expedite settlement expansion. Many countries have urged Israel not to proceed with these measures, which are illegal under international law. Honorable presiding member, all these developments only serve to fuel the cycle of violations that has accelerated to alarming levels in recent months. It is clear that the only way to break out of this vicious cycle is a return to effective security cooperation between the Palestinian Authority and Israel. But we know from experience that the security track cannot be separated from the political track. Remote as it may look today, there is no viable alternative to the two-state solution. And the longer it takes, the more difficult it will become. In general, Palestinians have compromised by accepting the international legality and recommendations of the two-state solutions on the 1967 border with East Jerusalem as its capital. This means that Palestinians have agreed to have their state on 20% of their historical Palestine, which I recognize as a huge sacrifice on the part of Palestine for the interest of sustainable peace and to end violence. However, the present Israeli government has declared directly that Palestinians should remove the idea of a two-state solution from their mind. That is why they declare to rebuild settlements in the north of the West Bank. Israel government has declared to build 10 new settlements on Palestine confiscated lands and to build 10,000 housing units for settlers on occupied Palestinian territories. Further, the extreme Israeli government encouraged settlers under the protection of the Israeli army to burn many villages, homes, fields, and kills Palestinians. They have also taken a decision to arm the Israeli settlers with more weapons. This is clear ethnic cleansing carried out against the people of the land. Honorable Deputy Chair, Honorable Presiding Member, Israeli authorities must be held accountable for committing the crime of apartheid against Palestinians. According to a recent Amnesty International report, Israel enforces a system of oppression and domination against the Palestinian people, whatever it has control over their rights. This includes Palestinians living in Israel and the occupied Palestinian territories, as well as displaced refugees in other countries. The report sets out how massive seizures of Palestinian land and property, unlawful killings, forcible transfer, drastic movement restrictions, and other denial of nationality and citizenship to Palestinians are all components of a system which amounts to apartheid under international law. This system is maintained by violations which is found to be constituting apartheid as a crime against humanity, as defined in the Rome Statute and Apartheid Conventions. Successive Israeli governments have considered Palestinians a demographic threat and imposed measures to control and decrease their presence and access to land in Israel and the occupied Palestinian territories. These demographic aims are well illustrated by official plans to Judaize areas of Israel and the West Bank, including East Jerusalem, which continue to put thousands of Palestinians at risk of forcible transfer. Honorable presiding member, we must call for an end to the brutal practice of home demolitions, and forced evictions as a first step. Israel must grant equal rights to all Palestinians in Israel and the occupied Palestinian territories. In line with principles of international human rights and humanitarian law, it must recognize the right of Palestinian refugees and their descendants to return to homes where they or their families once lived, and provide victims of human rights violations and crimes against humanity with full reparations. The scale and seriousness of the violations call for a drastic change in the international community's approach to the human rights crisis in Israel and the OPT. We must step up support for the Palestinian causes in keeping with our stated policy of proactive and progressive non-alignment. We must express concern over the international community's failure to impose tough sanctions on Israel for its continuous defense of UN sanctions, UN resolutions. We must also urge the world community to take punitive measures to compel Israel to end its occupation of Palestine, oppressive policies, and human rights violations. In conclusion, I must reiterate the commitment of the government of His Excellency the President Ranil Wickremesinghe to the liberation of Palestine and also right of self-determination of Palestinians. Sri Lanka, as a nation, is always maintaining a consistent policy of the Palestinian cause and extending extensive support on Palestine in the multilateral forums. President Ranil Wickremesinghe, in his message on the International Day of Solidarity Day with the Palestinian people, which fallen on November 29, 2022, has reaffirmed Sri Lanka's steadfast solidarity with the government and the people of Palestine. I'll be failing in my duties if I did not thank profoundly on behalf of the Muslim community in Sri Lanka, His Excellency the President Ranil Wickremesinghe, for his bold remarks of condemnation over the burning of the Holy Quran in Sweden. His strong urging from Western nations to uphold the value...
Honourable Minister, you have 2 more minutes.
His strong urging from Western nations to uphold the value system of the global south and refrain from allowing disturbances under the pretext of freedom of expression is a very clear message which entire Sri Lanka could be proud of. Finally, the government has always criticized the violations unleashed against Palestinians, and we will continue to do so while expressing solidarity with the people of Palestine and working with the rest of the world community to end Asia's last colony. Thank you.
Thank you, Honorable Minister. Honorable Vijita Irat, you have 5 minutes.
Garu Mulasana Rudamantitumani, මේ පලස්තීන ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ දිග ගැහෙනවා. නමුත් තවමත් මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. 1967 දී මේ පලස්තීන සහ ඊශ්‍රායල් රාජ්‍ය දෙක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතියට රටවල් දෙකම එකඟ වුණා. එකඟ වුණාට ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෑතකදී ඊශ්‍රායල් කැබිනට් එක විවිධ යෝජනා අනුමත කරගත්තා. රාජ්‍ය නායකයා ප්‍රකාශයන් කරා. ඊටත් අමතරව මේ ජූලි මාසේ 3 වෙනිදා 4 වෙනිදා ජෙනින් අනාථ කඳවුරේ 4000කට ආසන්න පිරිසක් අමානුෂික ලෙස වදහිංසාවලට ලක් වෙලා ඒ අයගේ දේපල විනාශ කරලා ජීවිත හානි කරලා විශාල ව්‍යසනයක් ඇති කරා 12 දෙනෙක් ළමයින් කාන්තාවන් ඇතුළු ඝාතනයට ලක් කරා ඒ අවුරුදු ගානක් තිස්සේ මේ ක්‍රියාව සිද්ධ වෙනවා මේ ක්‍රියාව සිද්ධ වුණාට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වුණාට ප්‍රබල මැදිහත් වීමක් වෙන්නේ නැහැ මේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය හැමදාම ඊශ්‍රායලෙ පැත්තේ හිටගන්නවා. ලෝකයේ අනිත් සියලු රටවල් පලස්තීන ජනතාවගේ මුක්තිය වෙනුවෙන් පෙනී සිටියත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සිලයේ 31 යෝජනාව සම්මත වුණා. ඒ යෝජනාව අනුව කොමිසමක් පත් කරා. ඒ කොමිසම හරහා මේ පලස්තීන ජනතාවට වෙන විපත් ගැන හොයා බැලුවා. ඉතා පැහැදිලිව නිර්දේශ ඉදිරිපත් කරා මේ වහාම ආරක්ෂක කවුන්සිලයට යොමු කරලා මැදිහත් වීමක් කළ යුතුයි කියලා. නමුත් තවමත් ඒක සිද්ධ වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුරාණයේ ගිනි තැබීම පිළිබඳ ප්‍රකාශයක් කරා. ඒක බොහොම හොඳයි. හැබැයි මම අභියෝග කරනවා, පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට කියන්න මේ පලස්තීන ජනතාවට සිද්ධ වෙන අසාධාරණේ හෙලා දැකලා ප්‍රකාශයක් කරන්න කියලා. මම ඔට්ටුයි කියනවා කරන්නේ. ඇයි? රනිල් ඉන්නේ ඇමරිකාව පැත්තේ. රනිල් ඉන්නේ ඊශ්‍රායෙල් පැත්තේ. ප්‍රභුතුමල්ලගේ නායකයා රටේ නායකයා විදිහට මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අපි කවුරුත් අද මේ යෝජනාව සම්මත කරනවා. හැබැයි රටක් විදිහට ඒක නිල ප්‍රකාශයක් බවට පත් වෙන්නේ රටේ රාජ්‍ය නායකයා මේ පලස්තීන ජනතාවට එරෙහිව කරන මේ ඝාතනයන් හෙලා දැකලා ලෝක ඉදිරියේ ප්‍රකාශයක් කරොත් පමණයි. පුළුවන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ඒ ප්‍රකාශය කරන්න කියන්න, ඒ හෙලා දැකීම කරන්න කියන්න. ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ, තීරණාත්මක වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රටක් විදිහට අපි ඡන්දේ පාවිච්චි කරද්දී බොහෝ අවස්ථාවලදී පලස්තීන ජනතාවට සිද්ධ වෙන අසාධාරණේ පැත්තේ හිටගත්තා. හැබැයි සමහර අවස්ථා තියෙනවා එහෙමුනේ නැහැ. ඒ ඒ අනිත් පැත්තේ හිටගත් අවස්ථාත් තියෙනවා. ඒ නිසා මේකේ දෙබිඩි ප්‍රතිපත්තියකට යන්නේ නැතුව හරි පැහැදිලිව ලෝකේ පුරාම පිළිගන්න ඇත්ත තමයි පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායෙල් පාලනයන් විසින් ඉතාම අමානුෂික වද හිංසා පැමිණීම් සිද්ධ කරනවා. ඉතින් මේක වහාම නතර කළ යුතුයි. මේ නතර කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතිවෙච්ච සම්මුතියින් ආරක්ෂා කරමින් ඉදිරියට යන්න. වෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. ජිනීවා මානවිකම් කවුන්සිලෙන් දැනටමත් මෙය පිළිබඳ විවිධ යෝජනා සම්මත කරලා තියෙනවා, කොමිසම් පත් කරලා තියෙනවා. ඒ වගේම ඊයේ පෙරේදා මේ ජෙනින් වල සිද්ධ වෙච්ච, ඇත්තම ජෙනින් කියන්නේ අනාථ කඳවුරක්, රිෆියුජි කැම්ප් එකක්. ඒ රිෆියුජි කැම්ප් එකට ගිහිල්ලා තමයි නිරනොවන හමුදා ඒ ජනින් කඳවුරේ හිටපු සාමාන්‍ය සිවිල් ජනතාව එයාගේ ගෙවල් දොරවල් විනාශ කළා, පාරවල් විනාශ කළා, ඩෝසර් කරලා අමානුෂික ඝාතනය නැති කරේ. ඉතින් මෙවැනි අමානුෂික ම්ලේච්ඡ ඝාතනයන් වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ ඒ බලයට යටවෙලා නිහඬව ඉන්න එක ලෝක කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ. ඒ රටක් විදිහට සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගද, මැලේද, ජාතිකත්ව ભેදයක් නැහැ. ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට පලස්තීන ජනතාවට එරෙහිව දිගින් දිගට සිද්ධ වෙන මේ අමානුෂික පහර දීම් සහ ඝාතනයන් හෙලා දකිනවා. ඒ හෙලා දැකීම සම්බන්ධයෙන් අපි වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කළ යුතුයි.
Honorable member, you have one more minutes.
මේ ආරක්ෂක කවුන්සිලයට යොමු කරලා, ආරක්ෂක කවුන්සිලය තුළ යෝජනාවක් සම්මත කරලා මේ කියන අමානුෂික ක්‍රියා නතර කරන්න වහාම දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන අවධාරණය කරන්න රාජ්‍ය නායකයා විදිහටත් මැදිහත් විය යුතුයි, රජයක් විදිහටත් ඔබතුමාල්ල මැදිහත් වෙන්න ඕනි. මෙතන කතා කරාට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එින් එහාට ගිහිල්ලා ක්‍රියාමාර්ග වලට යා යුතුයි කියන කවදාර්ණය කරමින් මා නතර වෙමි.
Order please, announcement. I wish to announce that this is house coordinately welcomes the representatives of the organizations of Islamic corporations now present at the speakers gallery. Thank you. Honorable Jayanta Veerasinghe, you have 14 minutes.
Thank you, honorable chair. First of all, I will make my speech today in English for the reason that I'll be reading from certain extracts from a UN resolution on this issue. But wherever needed, I will interject in Sinhala. Honorable Chairman, I'm indeed grateful to Honorable Bakir Marker for bringing this resolution, giving us all an opportunity to air our views on this issue. My heart has always been with the Palestinian people. And today I've got this opportunity of driving home the utter injustice that is committed on the people of Palestine. When I draw the attention of this House to the UN resolution, I have it here, and I'm proud to say that out of the three countries that constitute this particular organization, Malaysia, Senegal, and Sri Lanka, the chairman of this committee is no less a person than the former Chief Justice of this country and the present permanent representative, Mr. Mohan Pires. That, I believe, is a signal honor bestowed on this country. I will just say it in short in Sinhala. Garu Mulasanaruda Mantritumani Ratawal Tunak Me Exat Jatinge Kamitue Pradhana Kamitue Innoa Ekatamai Senegal, Malaysia Saha, Sri Lanka. Habai Meke Pradhana Sabhapatitwe Gihilatiene Sri Lanka Vata Venakata Vatneve Sri Lankawe අපගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් හිටපු අග්‍රමිනිස්ත්‍රකාරතුමාට එතුමා මේ හදපු වාර්තාව ගැන මම ආඩම්බර වෙනවා. Now this particular resolution has a reason from the UN Resolution 76/80 of the General Assembly. And the UN resolution covers exactly about a year period of 1 year, that is from the 1st September 2021 to 31st August 22. When I went through this report, I was stunned by the utter injustice, cruelties committed on the people of Palestine. This resolution says that the special committee wrote to the Israeli government and said, please tell us what your grounds are. Then it says there was total silence from the Israeli government. Therefore, the committee on its own investigated, and these are some of the utter cruelties that they found, which have been itemized here. This particular committee has been asked to look into the atrocities committed against the Palestinian people from 1968. We all know about that 1967 war. So, for 55 years, huge cruelties and injustices have been heaped upon the people, hapless people of Palestine. Some of the issues that are raised here in this UN report, I might read. Briefings to the special committee underscored Israeli policies and practices that infringe upon the human rights Palestinians in a discriminatory manner vis-a-vis the treatment granted to Israeli citizens living in the same area. Very clearly it says the Israeli citizens in that area are served with a different spoon and the Palestinians are served with a very poor spoon by the Israelis. And it says, the alarming increase in Palestinian fatalities. Honorable member, I repeat, the alarming increase in Palestinian fatalities, acquiescence, support and participation of Israeli security forces, the criminalization and detention of human rights defenders, the detention, assault and killing of journalists and continued Israeli annexation of Palestinian land, including the Mazafa Yatta land, which is given more in more detail later, which constitute the largest displacement of Palestinians since 1967 and may amount to forcible transfer, a grave breach of international humanitarian law. Here is a resolution aptly saying that the Israeli government has committed a grave breach of international humanitarian law in forcibly transferring the people of Palestine. And I'm proud that a Sri Lankan, the Sri Lankan representative in the UN, chaired this committee and came to these conclusions. Then, regarding the killing of Palestinians, they have itemized some glaring instances. From 1st January to August 11, 22, I read from this statement. 1st January to August 2022, quite recently, the Israeli security forces killed 74 Palestinians, including 20 children. Heartrending to listen to this. And from 10th to 21st May 2021, 41 Palestinians, including 9 children, were killed by Israeli security forces. According to the data collected by the United Nations Relief and Workforce Agency for Palestine, refugees in the Near East, which is called UNRWA, Israeli security forces injured a greater number of Palestinians in refugee camps with live ammunition than anywhere else in the occupied West Bank. How do you like that? The greatest killings, all the horrendous killings take place where? With live ammunition in Palestine. Why this slaughter of an innocent people? Then it goes on to say, in many instances, lethal force is often used by Israeli security forces as a first resort, including the 11th May 22 killing, 2022, killing of a 16-year-old Palestinian boy in the context of a stone-throwing incident. Can you believe this? The boy is 16 years of age. Just because he threw some stones, shot and killed. And this is what our chairman says about that. The boy was shot in the chest from a distance of 100 meters, a distance at which he could not have posed a threat to the Israeli soldiers. The boy was at 100 meters, stone throwing. He could not ever be a danger to the Israeli forces. And what do they do? The child is 16 years, shoot and slaughter. Then, this UN report says, on 15th March 2022, another 16-year-old Palestinian boy was shot several times in the back and killed while running away from the armored vehicle of the Israeli security forces. I mean, these are gruesome, utterly gruesome slaughter. A child runs away from the armored vehicle of the Israelis and shoot and kill him. Then on the 7th of March 2022, in which Israeli security forces were filmed employing lethal force against a suspect who had already been injured and was no longer a threat. A man falls injured. He's not a threat to anyone except to himself. And shot and killed. Then the special committee, this special committee chaired by our former Chief Justice, says the special committee was briefed that Israel is currently holding the bodies of 325 Palestinians. They are holding even the dead. And it has been repeatedly requested, at least as a humanitarian issue, return those dead bodies to those Palestinian people.
Honorable member, you have two more minutes.
I can go on with this report for another 1 hour, but I will say the least because of the time restrictions. I must say this, honorable member. Recently we heard of the most inhuman, horrendous injustice harped by a foreign country by burning the Holy Quran. And our President, Excellency Ranil Wickremesinghe, was one of the first to condemn that with the contempt that that act deserved. Before I conclude, I take this opportunity, Honorable Chairman, to condemn that myself, to shower it with the contempt and disdain that that act deserves. And I believe, I fervently hope, that during my lifetime, we will not hear such a disdainful and disgusting, disgraceful act again. Thank you.
Thank you, Honorable Member. Gaurava Rishad Badudin. Nalini Midangalar Kandrade.
Nalini Midam. Bismillah Rahman Rahim. In the Pirirane Munwaita, Goro Paral Manda Urupinar, Imdias Pakir Makar of Nandri Kuriavanaka. In the Kalakatile. In the பாராளுமன்றத்தில் இருக்கின்ற சகல கட்சிகளும் ஒரே நிலைப்பாட்டை பலஸ்தீனத்துக்கு நடைபெறுகின்ற அநியாயத்தை தட்டி கேட்கின்ற விஷயத்திலே அவர்களுக்கு நியாயம் கிடைக்க வேண்டும் என்ற விஷயத்திலே இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற அனைத்து கட்சிகளும் ஒரே குரலில் குரல் கொடுப்பதை பார்க்கின்ற பொழுது இந்த இலங்கை நாடு இவ்வாறான ஒரு நிலைப்பாட்டிலே இலங்கை நாட்டு மக்கள் இருக்கிறார்கள் என்பதை உலகத்துக்கு சொல்லுகின்ற ஒரு நாளாக இன்றைய நாள் அமைந்திருக்கிறது. எனவே இங்கு பேசிய விஜித ஹேரத் அவர்கள் சொன்னது போல ஜனாதிபதி அவர்கள் இந்த பாராளுமன்ற 225 பேரும் பல கட்சிகளை சார்ந்தவர்களாக இருந்தாலும் இந்த நாட்டு மக்களுடைய குரலாக இன்று ஏகோபித்து எடுத்திருக்கின்ற இந்த வேண்டுகோளை ஜனாதிபதி அவர்கள் இந்த அரசாங்கத்துடைய அறிக்கையாக வெளியிட வேண்டும் என்று ஒரு வினயமான வேண்டுகோளை முன்வைத்தவனாக இந்த காலகட்டத்திலே பலஸ்தீன் நாட்டிலே தொடர்ந்தேச்சியாக பல தசாப்தங்களாக நடைபெற்று வருகின்ற அநியாயங்களை இங்கு பேசிய எல்லா பாராளுமன்ற உறுப்பினர்களும் விவரித்தார். சிறுவர்களை இஸ்ரேலிய இராணுவம் அநியாயமாக கொண்டு குவிப்பது, அதேபோல நோயாளிகளை, காயப்பட்டவர்களை, அதேபோல ஜெனீன் என்ற முகாமுக்குள் சென்று அங்கிருந்தவர்களை அநியாயமாக கொலை செய்த வெறியர்கள் போல செய்வதை கூட வல்லரசுகள், மேற்கத்தைய சியோனிச சக்திகள் அதை பார்த்தும் கண்மூடியவர்களாக காணாதவர்களாக இருக்கிறார்கள். எனவே ஜனநாயகத்தை பற்றி பேசுகின்ற அந்த மேற்குலகம், மனித உரிமைகளை பற்றி பேசுகின்ற மேற்குலகம் பலஸ்தீனத்திலே நடைபெறுகின்ற இந்த இனவெறி, மதவெறி, இந்த கொலை வெறியை பற்றி பேசாமல் வாய் திறக்காமல் இருப்பது வேதனையாக இருக்கிறது. பத்து எத்தனையோ உடன்படிக்கைகள் ஜெனிவாவிலே மனித உரிமையத்திலே பலஸ்தீனத்திற்கு சாதகமான அல்லது நியாயமான அந்த உடன்படிக்கைகளை கூட நடைமுறைப்படுத்தாமல் காலந்தாத்து செல்லுகின்ற, தொடர்ந்தும் அநீதி இழைக்கப்படுகின்ற ஒரு பிரதேசமாக நாடாக பலஸ்தீன நாடு இருந்து கொண்டிருக்கிறது. எனவே இந்த கொடுமைகளுக்கெல்லாம் முடிவு பெற்றுக் கொடுக்கின்ற ஒரு நாள் மிக விரைவில் இறைவன் பெற்றுத் தருவான் என்ற பிரார்த்தனையோடு நாங்கள் இருக்கிறோம். எனவே எவ்வாறான கொடுமைகளை செய்கின்ற இஸ்ரேலியர்களை ஆதரிக்கின்றவர்களாக, அரவணைக்கின்றவர்களாக, அவர்கள் செய்கின்ற இந்த அநியாயங்களை கண்டுகொள்ளாமல் இருக்கின்ற மேற்கத்தையும் இது சம்பந்தமாக உரிய நடவடிக்கை எடுப்பதற்கு எமது நாடும் உலக அரங்கிலே தனது பங்களிப்பை செய்ய வேண்டும். எமது நாடு தொடர்ந்தேச்சியாக பலஸ்தீனத்துக்கு ஆதரவாக குரல் கொடுக்கின்ற ஒரு நாடாக இருந்து வந்திருக்கிறது. எனவே இந்த ஜனாதிபதி அவர்களும் இந்த விஷயத்திலே அக்கறை செலுத்த வேண்டும் என்று இந்த உயர் சபையிலே நான் வேண்டுகோள் விடுக்கின்றேன்.
ஒரு நிமிடம் இருக்கின்றது.
எனவே அந்த வகையிலே பலஸ்தீன மக்களுக்கு நடைபெற்று வருகின்ற தொடர்ந்தேச்சியான நஷ்டங்களும், அதாவது அவர்களுடைய நிலப்பறிப்போடு மாத்திரமல்லாமல் தொடர்ந்து அங்கு நடைபெறுகின்ற கொலைகளை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். அவர்களுக்கு நியாயம் கிடைக்கப்பெற வேண்டும். எட்டிய உடன்படிக்கைகள், கடந்த காலங்களிலே எட்டப்பட்ட உடன்படிக்கைகளை நிலைநிறுத்துவதற்காக உலக நாடுகள் அதற்காக ஒத்துழைப்பு வழங்க வேண்டும். இந்த பலஸ்தீன மக்கள் ரமலான் மாதத்திலே நோம் நோட்டவர்களாக பல கட்டங்களிலே கொலை செய்யப்பட்டிருக்கிறார்கள். அவர்களுடைய பச்சிலம் பாலகர்கள் கூட கொலை செய்யப்பட்ட வரலாற்றை நாங்கள் பார்க்கிறோம். அதே போல வயிற்றிலே பிள்ளைகளை சுமந்து கொண்டிருந்த கற்பிணி தாய்மார்களை கூட கொலை வெறியர்களாக இஸ்ரேலிய இராணுவத்தினர், அவர்கள் உத்தியோகபூர்வ இராணுவத்தினர்களாக இருந்து கொண்டு அவ்வாறான, அதாவது வயிற்றிலே கற்பிணி தாய் குழந்தைகளை சுமந்து கொண்டிருக்கின்ற கற்பிணி தார்மார்களையும் தாய்மார்களையும் கொலை செய்கின்ற அநியாயத்தை பார்க்கிறோம். எனவே இவ்வாறான கொலைகள் நிறுத்தப்பட வேண்டும். இந்த வஞ்சகத்திலிருந்து இஸ்ரேலிய படை நீங்க வேண்டும். பலஸ்தீன மண்ணை, அல்லக்சாவை விட்டு அவர்கள் வெளியேற வேண்டும். அதற்காக உலக நாடுகள் குரல் கொடுக்க வேண்டும். அந்த வகையிலே இந்த நாட்டிலே இருக்கின்ற இடதுசாரி சக்திகள் தொடர்ந்தேச்சியாக இஸ்ரேல் செய்கின்ற அநியாயத்தை தட்டி கேட்கின்றவர்களாக இருக்கிறார்கள். அதே போல இன்று இந்த பாராளுமன்றத்திலே எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் இந்தியாஸ் பாக்கீர் மாக்கார் கொண்டு வந்த இந்த பிரேரணைக்கு ஆதரவாக பல கட்சிகளை சார்ந்தவர்கள் கொண்டு வந்திருக்கின்ற இந்த பிரேரணை ஏகோபித்த ஒரு பிரேரணையாக இன்று இடம்பெறுகின்றது. இதை இந்த நாட்டுடைய கொள்கையாக, நாட்டுடைய பிரேரணையாக ஜனாதிபதி தலைமையிலான இந்த அரசாங்கம் உலகத்துக்கு தெரிவிக்க வேண்டும், ஐநாவுக்கு தெரிவிக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
நன்றி. கரு மைத்ரிபால சிறிசேன.
கரு சபாபித்துமணி, விசேஷம் பலஸ்தீன சக இஸ்ராயல் கட்டும் பிலிபந்தவ ஸ்ரீலங்கா நிதாஸ் பாக்ஷய முழு இத்திஹாசிய புராம பலஸ்தீன சக பலஸ்தீன ஜனதாவ சமகை அப்பி கட்டைத்து கரலாத்தி வேண்ணே மே ரட்டவால் திகாக்லேசின் පිළිගැනීම ලක් කරමින් 1967 ජාත්‍යන්තර නිර්දේශ මත සම්මුතියකට පලස්තීනයේ පැමිණීම ප්‍රධාන කාරණයක් සිහිපත් කරන්න ඕනේ. බෙන්ජමින් නෙතන්‍යාහු මහත්මයාගේ කාලයේදී ප්‍රධාන වශයෙන්ම අන්තගාමී ආණ්ඩුව පලස්තීනයේම රාජ්‍ය දෙකක් පිළිබඳව බලාපොරොත්තුව බැහැර කළ යුතුයි කියලා ප්‍රකාශ කළා. බටහිර තිරයේ උතුරු කොටසේ පලස්තීනයට අයත් භූමියේ අන්තර්මතික ලෙස ජනාවාස 10ක් එනම් නිවාස ඒකක 10,000ක් ගොඩනැගීමට ඊශ්‍රායලයේ කැබිනට් අනුමැතිය දුන්නා. හරාරා, ටර්මෝට්, සොයිසා, මුපාරා ආදී පලස්තීන ගම්මානවල පුරවැසියන් මරා දැමීම, දීපල විනා නිවාස දීපල ගොවීන් පිළිස්සීම, මෙම නව ජනපදවල ඊශ්‍රායල් ජාතිකයින්ට ඊශ්‍රායල් හමුදා රැකවරණේ ලබා දීම, 1948 දී සිදු වූ දරුණු වාර්ගික ශෝධනය සීගත් කරමින් ඊශ්‍රායල් උසස් විකල්ප හමුදා සාමාජිකයින් 1000ක් විසින් යුද උපකරණ ඩ්‍රෝන, බුල්ඩෝසර් හා හෙලිකොප්ටර් පවා සහායට සපයමින් වර්ග කිලෝමීටර් 0.4ක් වූ සරණාගත කඳුරේ සිටි පලස්තීනුවන් පලවා හැර තිබෙනවා. සරණාගත කඳුරක සිටින පිරිසක් පලවා හැරෙනවායි කියන්නේ ඒක මහා ඛේදවාචකයක්, ඉතාම අමානුෂික දෙයක්. සිටි පලස්තීනුවන් ඒ වගේම නක්කා සංහාරය සීගන්වනවා. මෙම මාස 3-4 දෙදින තවත් පුරවැසියන් 4000ක් පමණ එසේ බලහත්කාරයෙන් ඉවත් කර තිබෙනවා. මේ ප්‍රහාරවලදී පලස්තීනුවන් 12ක් මියගොස් 200ක් සුවල් ලබා ඇති අතර ඇමරිකන් ඩොලර් මිලියන 16ක පමණ විදුලිය, විදුලි සංදේශ, ජල සැපයීම් ආදී යටතල පහසු අටිතල පහසුකම් විනාශයට පත් වී තිබෙනවා. නිවාස 900ක් විනාශ වට තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාද මේ තත්ත්වය හෙළා දකමින් ප්‍රකාශ දෙකක් කරලා තිබෙනවා. මේ වෙන විට පලස්තීනයේ සිටින යුරෝපා සංගමය තුළු රටවල් 30ක විදේශ නියමිතින් මෙම සංහාරයේ දෙක බලාගෙන හෙළා දැක තිබෙනවා. 2023 වසරේදී පමණක් පලස්තීනුවන් 201ක් පරාදමා ඇති අතර ඉන් තුනෙන් එකක් කුඩා දරුවන් සහ කාන්තාවන්. ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපයේ නියාමනයට පාලනයට හා දඬුවම් කිරීමට ජාත්‍යන්තර නීතිය මෙන්ම ජාත්‍යන්තර මානුෂ්‍යවාදී නීති යටතේ ක්‍රියාත්මක කිරීමට පලස්තීනයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අපේක්ෂා කරනවා. මෙම අයථා ආක්‍රමණයට සෑම ආකාරයකම ප්‍රතිවිරෝධය දැක්වීමට ජිනීවා සම්මුතිය හා ජාත්‍යන්තර නීති අනුව පලස්තීනයට පූර්ණ අයිතිය තිබෙනවා. මේ මාස 25 වනදාට පෙර පලස්තීනයට සහාය පළ කරමින් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හා නන් අයුරින් මේ අයුක්ති සහගත ආක්‍රමණය හෙළා දැකීමෙන් ජාත්‍යන්තර අධිකරණයට මතයට බලපෑමක් කළ යුතුව වෙනවා අපි සෑම කෙනෙක්ම. මේ සඳහා මිත්‍ර රටකේ ශ්‍රී ලංකාවේ සහාය අපි සම්පූර්ණයෙන්ම පලස්තීන ජනතාවට සහ රජයට දිය යුතු වෙනවා. මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ මේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඊශ්‍රායල් හමුදා විසින් ජෙනින් සරණාගත කඳුරුවලට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් මහලේකම්වරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත විදියයි ඊශ්‍රායලයේ කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එම හිංසනය හා ප්‍රචණ්ඩත්වයේ දැඩි ලෙස හෙළා දකින බව මහලේකම්වරයා නැවත අවධාරණය කරනවා. සරණාගත කඳුරේ අහිංසක සිවිල් වැසියන්ට එල්ල කළ ගුවන් ප්‍රහාර හා ගොඩමින් ප්‍රහාර සිවිල් වැසියන්ගේ ජල සෞඛ්‍ය හා ඒ වගේම ඖෂධ විදුලිය ආහාර සෞඛ්‍ය සේවාවන් රෝහල් සැපීම් වලට ප්‍රහාර එල්ල කිරීම මහලේකම්වරයා දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල් තානාපති ගිලාඩ් එර්ඩන් සහ මහලේකම්වරයා අතර තද පසින් පස් වීමක් කතාබහක් ඇති වී තිබෙනවා. පලස්තීනයේ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයා විසින් ඊශ්‍රායල් හමුදා විසින් පලස්තීනයේ සිදු කරන ලද සියල්ල ජාත්‍යන්තර නීතියට පටහැනි බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය 3-4 දෙදින තුළ එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාර පසුගිය වසර 20 තුළ එල්ල වූ අමානුෂිකම ප්‍රහාරයි. නෝර්වේ විදේශ අමාත්‍යවරයාද මෙම ප්‍රකාශය හෙළා දැක තිබෙනවා. පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහනාධාර ආයතනය ඊශ්‍රායල් හමුදා විසින් සිදු කර ඇති යටතල පහසුකම් විනාශය ඉතාම විශාල බව ප්‍රකාශ කරනවා. ජෙනින් සරණාගත කඳවුරේ පලස්තීන සරණාගතයින් 24,000ක් පමණ සිටින අතර එයින් 3,500ක් පළවා හැර තිබෙනවා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ප්‍රධාන වශයෙන්ම ලෝකයේ කොතරම් බලවතෙක් වුණත් එක්සත් ජාතීන්ගේ සමාජිකත්වයේ දරණ යම් රටක් තිබෙනවා නම් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යම් ප්‍රකාශයක් කළොත් ඒට හිසනමීම සම්ප්‍රදායක් මෙන්ම එකඟතාවයක්. එක්සත් ජාතීන්ගේ සමාජිකත්වයේ ගන්නා රටවල් ඒ ප්‍රඥප්තියට අස්සම් කිරීම තුළ ඒ විදිහට බැඳී සිටිනවා. නමුත් අද ලෝකයේ බලවත් ධනවත් රටවල් මේ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිනවා. ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජය ඒ වගේම මම කියන්නට ඕනේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ සිටම සෑම විටම අපි පලස්තීනයේ පැත්තේ හිටියේ. ඒ නිසා පලස්තීනයේ අසරණ ජනතාව වෙනුවෙන් ඔවුන්ට දෙන මේ අමානුෂික දඬුවම් සහ මේ ප්‍රහාර එල්ල කිරීම ත්‍රස්තවාදී ක්‍රියා මේ සියල්ලම හෙළා දකින ප්‍රකාශ කරමින් අපි සෑම විටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලස්තීන ජනතාවගේ පැත්තේ සහ රජයේ බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි.